තමයි ප්‍රශ්නේ. මේ මිනිස්යන් හට ඇතිවන මරණය විවිධ පුද්ගලයින්ට විවිධ ආකාර ඇයි? සමහරු බොහෝ අපහසු විඳ දුක් අපහසු භාවිත විඳ දුක් විඳ මේ යනවා. සමහරු උන්හිටි ගමන් මේ යනවා. මේ ආදී වශයෙන් මේ මරණයේ තියෙන වෙනස මොකක්ද කියලා අහනවා. මේ වෙන්න හේතු මොනවාද කියන එකක්. චුති අවස්ථාව සහ ඊළඟ උපත තීරණය කරගන්නේ කොහොමද කියලාත් මේ ප්‍රශ්න වාගිය කීපයක් මේ තියෙන්නේ. ඉතින් මේ ගැන තමයි විග්‍රහ කරලා බැලුවත් මේ වගේම ප්‍රශ්නයක් බුදුරජාන් වහන්සේගෙන් අහනවා ඉතරා බමුණෙක්. ස්වාමීනි, මේ සමාජයේ දිහා බලන විට මේ සමාජයේ විවිධ තලාතිරම්වල පුද්ගලයෝ ඉන්නවා. සමහර අය ඉන්නවා බොහොම දුක් විඳිනවා කායික මානසික වශයෙන්. ඒ වගේම සමහර අය ඉන්නවා එහෙම දුකක් කරන දයක් ලොකුවට පේන්නේ නැහැ සාමාන්‍ය වටරම. සමහර අය හොඳ ධනෙ ඇති ධනවතු, සමහර අය ධනහීනයි, සමහර අය බොහොම නිරෝගී, සමහර අය රෝගී. මේ වගේ මේ විවිධාකාර වෙනසක් පේනවා. ඉතින් මේ සැප දුක් ගැන මේ ප්‍රශ්නේ අහන්නේ තේකින් කොටසක් විතරයි මේ අහලා තියෙන්නේ. මරණ මොහොතේ ඉඳලා සීමා කරගත්ත දුක් විඳින සැප විඳින මේ කාරණා දෙක ගැන බුදුරන් වහන්සේ දේශනා කරන කෙටි පිළිතුරක්. කම්මං විභජති සත්තා හීන ප්‍රණීතාය. මේ කර්මයේ විසින් මේ හීන ප්‍රණීත වශයෙන් සත්‍යය බෙදෙනවා. එහෙනම් ඒකට හේතුව පූර්ණ වශයෙන් පෙන්වන්නේ කර්ම වේගේ. තමන් විසින් ලෝකේ යහපත් දෙයක් කළා නම් යහපත් විදිහටත්, අයහපත් දෙයක් කළා නම් අයහපත් විදිහටත් මේ ආකාරයෙන් මේ කර්ම වේගේ ක්‍රියාත්මක වෙනවා. අන්නේ කර්ම වේගේ ක්‍රියාත්මක වීම නිසා කර්මයේ විසින් මෙසේ විවිධාකාරයන්ට බෙදෙනවා. ඒ විවිධාකාරයේ බෙදීම නිසා තමයි සත්වයන්ගේ දුක සැප පහළ වීමට ප්‍රධාන හේතුවක් වෙන්නේ. හැබැයි සියල්ල ඒකෙන් වෙනවා කියන්නලත් නැහැ. සියල්ල පෙර කර්මී වෙනවා කිව්වොත් වැරදි. බමුණන්ගේ මතයක් තිබුණා සියල්ල පෙර කර්මී වෙනවා. බුදුරන් වහන්සේ ඒක අනුමත කළේ නැහැ. සියල්ල පෙර කර්මී වෙන්නේ නැහැ කියලා එහෙම පෙන්නුවෙත් නැහැ. එහෙම වෙන කොටසක් තියෙනවා. අන්නේ මවත්තාවන් තමයි පෙන්නුවේ පුද්ගලින්ට විවිධාකාරයෙන් මේ කර්ම බලවේග බලපාන හැටි. විවිධාකාර දුක හැප දෙකට හේතු වෙන හැටි. සමහර රෝගාබාධයන් වැඩි වෙන්න හේතු වෙන, රෝගාබාධයන් සමනයට හේතු වෙන මෙහෙම දේවල් ඇති වෙන හැටි. මේකට එක හේතුවක් නෙමෙයි තින් සිද්ධ වෙන්නේ. කර්මයෙන් සිද්ධ වෙනවා, චිත්තයෙන් සිද්ධ වෙනවා, ඍතු ආහාර ආදියෙන් සිද්ධ වෙනවා. මේ විදිහට විවිධ හේතු තියෙනවා. විවිධාකාර හේතුන්ගෙන් සත්වයින්ට දුක සැප ලැබෙනවා. කර්මය කියන්නේ ඒකෙන් එක කොටසක් පමණයි. නමුත් ප්‍රධාන වශයෙන් සිද්ධ වෙනවා කර්මයේ විසින් මේ සත්වයින්ගේ ඔය කියන හීන ප්‍රණීත භාවයේ බෙදලා දෙනවා. ඒක හැටියා. ඒක අයින් කරන්න හරි අමාරුයි. ලෝකේ සමහර කෙනෙක් පොහොසත් කරන්න කියලා කොච්චර උදව් කළත්, කොච්චර උපකාර කළත් කාලකණිකමේ හැටියට ඒ මනුස්සයට කවදාවත් නැගෙන්න පුළුවන් කමක් නැහැ. එහෙම පුද්ගලයෝ ඉන්නවා. කොච්චර උදව් දුන්නත් එක්කෝ ඒ දුන්න දේවල් කාලා බිලා විනාශ කරලා නිකන් ඉන්නවා මිසක් එක්කෝ ඒ ධෛර්යය නැහැ, එක්කෝ හේතු වාසනාවක් නැහැ. කරන්න කරන්න හදන හදන වැඩේ බිඳිලා යනවා. එහෙමත් අවස්ථා තියෙනවා. ඉතින් ඒ වගේ යම්කිසි දුක සැප දෙකේදීත් බලපානවා කර්ම වේග. ඉන් කරපු කර්මය කොසේ හෝ විඳින්න ඕනේ. අන්නේ සත්වයන්ට හිංගි හිංසා කළා නම් අපේ ජීවත් වීමට, අන්නේ සත්වයන්ගේ ජීවත් වීමට හිංගි හිංසාවට අපි ලක් වෙනවා. ඒක තමයි හේතුවට ඵලය. අපි අනික් අයට කළේ යහපතක් නම් අනික් අයට ජීවත් වෙලා ඒ කටයුතු කර ගැනීමේදී පහසුකම් සලසලා දුන්නා නම් තියෙන දුක් කරදර නැති කරලා අපිටත් අපේ ජීවත් වීමේදී ඇති වෙනවා දුක් කරදරවල නිදහසලා පහතු වෙන්න හේතු වෙන්නව ප්‍රතිඵලය. කරපු දෙයට අනුකූලව විපාකයකුත් ඔය විදිහට එනවා. ඒක තමයි කිව්වේ අපි කාටවත් කරදර කරන්න ඕනේ නැතුව අපේ පාඩුවේ හිටියානම් කාගෙන්වත් ඉල්ලන්න දෙයක් ඕනෙත් නැහැ. හිමිකම ලැබෙනවා. නමුත් ඒ හිමිකම ලැබෙන ස්වභාවයෙන් ධර්මයේ මුලින් පහළ වෙච්ච ලෝකේ ලෝක සත්‍යය මොකද කරන්නේ? අධර්මයේ ගොඩ නැගුවා. කර්ම වශයෙන් ගොඩනගාගත නිසා සත්වෙන්න සිද්ධ වුණා කර්මයට අනුකූලව බෙදිලා හිටන් දුක් විඳින්න. අරති විච නිදහස නැති වෙලා ගියා. මුලින්ම හිටව මිනිස්සෙයින්ට බ්‍රහ්මකල්පික මිනිස්සයෝ කෑමක්වත් කන්න ඕනකමක් තිබුණ නැති කාලයක් තිබුණා කියනවා මුලදී. සොයම් ප්‍රභා ආලෝකේ ගිය ගිය තැන දවල් වාගේ එළියයි. කරුවලා කියලා එකක් ඇත්තෙම නැහැ. අන්න එහෙම ක්‍රමයක්. ඕන දිහාකට හිතපුවාම යන්න පුළුවන්. බර ශරීරයක් මොකුත් නැහැ. බඩිකිනි වෙන්නේ නැහැ. හිත ප්‍රීතියම ආහාරයක් වෙලා හිටන් ශරීරය පෝෂණය වෙනවා. මෙහෙම තමයි බ්‍රහ්මකල්පික මිනිසෙගේ මූලිකම අවස්ථාව. ක්‍රමක්‍රමයෙන් ඒ සත්වයින්ට මේ පංචකාමයන් මුල් කරගැනීමේ ආරම්භය පටන් ගත්තා. අන්නේ පටන් ගත්ත ආරම්භයත් එක්කලම සත්වයේ මේ ලෝකය හා වැදි වැදි ලෝකයට සම්බන්ධලා ලෝකේ ආධාරයෙන් ජීවත් වෙන්න ක්‍රමයක් හැදුනා. ලෝකේ ආධාරයෙන් ජීවත් වෙනවා ඊට පස්සේ. තව කල්යන කොට අනික් අයට හිඟි හිංසා කරන්න අනික් අයගේ උදුරා ගන්න පටන් ගත්තා. ඒ නිසා Tamanට අන්‍යෝන්‍ය ආධාරයක් නැතුව ජීවත් වෙන්න බැරි සත්‍යයක් විපාක වශයෙන් ලැබුණා. අනුන්ට හිඟි හිංසා කරන්න පටන් ගත්තාම Tamanට දුක් වේදනා ඇති වෙන විදිහ જાති වෙන්න පටන් ගත්තා. ඒකෙන් ඇති වෙන ප්‍රශ්න තමයි විවිධාකාර දුක් කරදර. අනුන්ට හිඟි හිංසා රෝගාබාධ හදුවාම Tamanටත් හිඟි හිංසා රෝගාබාධ ඉන්න පටන් ගත්තා. ඒ නිසා මොකද වෙන්නේ? ඒ වගේ ගොදුරු වෙන්න පටන් ගත්තා. දැන් අපි විසින්ම කරගත නරක වැඩ නිසා කර්මයන්ට අනුකූලව විපාක හම්බෙලා තියෙනවා. මේ කම්මං විභජිත සත්තා හීන ප්‍රණීතය කිව්වේ කර්මයේ විසින් ওই හීන ප්‍රණීත භාවයට බෙදලා තියෙනවා කියන එකයි. ඉතින් අපිම දැනගන්න ඕනේ යහපත් කර්මයක් කළොත් ප්‍රණීත වෙනවා. අයහපත් කර්මයක් කළොත් හීන භාවයටපත් වෙනවා. හැබැයි ඉතින් හීන ප්‍රණීත හීනහ කියලා ප්‍රණීත හදාගෙන මේක ඉන්දරන් හිතන්න එපා. මොකද හේතුව කර්ම ගවඩාවක් තියෙනවා. හීන වෙලා උපදින්න හේතු වෙනවා 99% කයක තියෙනවා. හීන දුක් විඳින්න හේතු වෙන ඒවා අපි කරපු කර්ම 1%ක් විතර තියෙනවා. ප්‍රණීත කර්ම නැත්නම් පුණ්‍ය කර්ම. ওই જાතිය හදාගත කර්ම ගවඩාව තමයි ඔකොඩම තියෙන්නේ. ඕකෙන් ලැබෙන ලැබෙන හැටියට විපාක ඇදිලා එනවා. ඕකට අපි හදා තව ඒවා ගොඩ ගහනවා. හදලා ඒකට ගොඩ ගහනවා. ඒකින් අරින්න භුක්ති විඳිනවා. හරියට අටුවට වී ටික ගෙනහල්ලා ධාන්‍ය ටික ගෙනහල්ලා ගොඩ දාලා හිටන් ගෙනහල්ලා ගොවිතැන් කරලා දාලා ඒකින් අරන් අරන් කොට කොටා කනවා වගේ වැඩක්. ඉතින් ඒ නිසා මොකද කරන්නේ? අටුවට දාපු දේම තමයි අටුවෙන් අරන් කොටලා කණ්ඩේලා තියෙන අස්වැන්න. වැපරූ දේට අනුව අස්වැන්නයි කිව්වෙත් ඔන්න ඕකයි. ඉතින් ඒ නිසා තේරුම් ගන්න ඕනේ අපි මේක හොඳ හදාගෙන මේක ඉන්න නෙමෙයි. ලැබිච්ච අවස්ථාවේදී මේකෙන් මිදෙන්න යම් කිසි දියා කර්මයක් ශේය කරන්න හේතු වෙනවද? ඒ ටික කරගෙන කර්මාක්ෂය කළ ඥාණයෙන් මාර්ගඵල අවබෝධය ලබාගෙන කෙලවර කරන්න උත්සාහ කරන්න ඕනේ. ඔකයි කරන්න ඕනේ. ඉතින් මේ හීන ප්‍රණිත භාවය කියන එක කොහොමයි තියෙන්නේ? ලෝකෙත් එක්කලා වැඩ කරන්න ලෝකෙත් එක්ක ඉඳ හිතන කෙනාට තමයි මේ හීන භාවය හෝ ප්‍රණිත භාවය වෙනස ප්‍රශ්නයක් ගොඩ නැගෙන්නේ. මං එහෙනම් ප්‍රණිත වෙන්න ඕනේ, මං එහෙනම් හීන වැඩ නොකරන්න ඕනේ ආදී අදහස් එන්නේ හරි ලෝකෙ ඉඳ බලාගෙන. අපිට ඉඳ බලාගෙන නෙමෙයි දැන් කරන්න ඕනේ. හිතවකේ මිදෙන ක්‍රමය මොකද්ද? ඒක හොයලා ඒක අනුගමනය කරන්න. ඒ ප්‍රණීතදී ආධාරයක් දෙනවා නම් නැත්නම් පින යහපත්දී ආධාරයක් දෙනවා. ආධාර දෙන පින කරනවා. පින හොඳ හින්දා නෙමෙයි, පින නිවනට ආධාරයක් දෙන නිසා, ආධාරයක් වෙන නිසා. ඒ බලාපොරොත්තුෙන් පින් කරනවා මිසක් සසල සතුටු වෙවි ජීවත් වෙන්න සැරිසරන්න බලාගෙන පින් කරන්න එපා. නිවන් අවබෝධ කර ගැනීමට යම් ආධාරයක් වෙනවාද ඊට උපනිසිරේ වේවා කියන අදිෂ්ඨානයෙන් යුතුව පින් දහම් කරන්න. ඊතර එහෙම කරලා නිවන් දකින්න යමක් කළ යුතුද? ඒ දේ තේරුම් බලන් ඉක්මන් කරලා ඒ දේ අප්‍රමාදව කරගන්න, නිවන් අවබෝධ කරගන්න. ඉතින් ධර්මානුකූලව කියන්න තියෙන්නේ ඉතරයි. ඉතින් චුති උපත කියන්නේ තොච්චරයි. ඉතින් මේක තව විග්‍රහ කරන්න කිව්ව දවසේ වෙනවා විතරයි. ඉතින් චුත වෙනවා කියලා කියන එක උපන් එක්කලාට චුතියක් තියෙනවා. කවදා හරි ඒ උපන් කර්මයේදී ගෙනපු ආයුෂයේ අවසානයේ දවසක් තියෙනවා. ඒ අවසානයේ පස්සේ තව දවසක් මොහොතක්වත් ජීවත් වෙන්න බෑ ඉදිරියට. ඔව්, ඒ අත්බැවින් චුත වෙන්න ඕනේ. හැබැයි චුත වෙනකොට අවිද්‍යාව තුන්නා ඉවර කරලා තිබුණ නැති නිසා සසල ගමන්ට හේතු වෙන්නා වූ තව උප්පත්තියට හේතු වෙන්නා වූ එකක් ආයෙ ඇදිලා එනවා. ඇවිදිලා ආයතරයක් ඉදිරි අත්බැවකට කාලාන්තරයක් ගැප් කරලා ශක්ති විශේෂයක් ගැප් කරලා නැවත උපතක් පටිසන්ධි වශයෙන් ආරම්භ කරනවා. ආරම්භ කළාට පස්සේ එදායේ ගතියට අනුකූලව හැඩතලයක් අරගෙන ඊට අනුකූල වන්නා වූ සුගතියක හෝ දුගතියක උපතක් ලැබලා ඒ කාල සීමාව එකගත කරනවා. ඒකෙදී පටිසන්ධි අවස්ථාවේදී ගැප් කරගත්ත කාලය කොච්චරද? ඒ කාලය විතරයි ඒ පැවැත්ම තුළ ගෙනියන්න ශක්තිය තියෙන්නේ. යම් අත්භාවකදී ඒ කාලේ අතරමැද ඉවරුණා නම් කර්මක්ෂේ මරණයක් වෙලා මැරෙන්න ඕනේ. ඉතින් අන්න ඒකයි ක්‍රමේ. නමුත් කවදාවත් ඒ මැරෙන මොහොත වෙනකොට ලෝකේ පිළිබඳව අවිද්‍යාව නිසා බහිනවා තීරණයක් ලෝකේ හරි වටිනවා. ඒ වටිනාකමක් හිතේ අරගෙන වටිනා ලෝකේ දාලා යන්න බෑ. මේකේ තව ඉන්න ඕනේ. මේකේ තරඟ කරලා හරි pore කාලා හරි මං ජීවත් වෙන්න ඕනේ. අනික හැර ගහලා මරලා දාලා හරි මගේ වැඩේ කරගන්න ඕනේ. මේ ආදිවාසීන් ගන්නකොට එක අවස්ථාවක හිතා තද දූෂිතාවින් යුක්තයි. ජීවත් වීමේ බලාපොරොත්තුවත් එක්කලා. ජීවත් වීමේ බලාපොරොත්තු නිසා අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ඔහු පැවැත්ම ගන්න ඕනෝ. පැවැත්ම මිදෙන්න බැරුව යනවා. අත්බෑක උපදින්න හේතු වෙනවා. එතකොට තිබිච්ච දූෂිතාවයක් තිබුණොත් කය දූෂිතාවයට අනුකූලව දුගතියකට යනවා. දුගති ගතියෙන් උපදිනවා. ප්‍රධාන පැහැපත් බවක් නම් අධිකරණය තිබුණේ යහපත් දේ කරලා. ඒ ජීවත් වීමේ ආසාව තියෙන තාක්කල් ජීවිතයක් ගොඩනගන සුගතියක. ඉතින් සුගතියක සුගති පුද්ගලයෙක් කියලා ඒතර විද්‍යාමාන වෙනවා. කොහේ කවුරු වෙලා විද්‍යාමාන වුණත් ඒ අත්බැවට හිමි ආයු කාලයක් උරුම කරගෙන තමයි උපදින්නේ. ඒ උරුමේ ආයුෂ කාලය ඉවර වුණොත් එහෙම තව මොහොතක්වත් ඉදිරියට ජීවත් වෙන්න බෑ. සතර ඉදිපාද වැඩුව කෙනෙකුට ඇරෙන්න. ඒක ගැඹුරු පැත්තකේ සතර ඉදිපාද වැඩුව කෙනෙක්ගේ තව එහාට ජීවත් වීම. ඉති ආයු සංකාරයේ ගොඩ නැගලා තැන්පත් කිරීමක් කියලා එකක් කරනවා. ඒකෙන් ඒ යන්නේ. එහෙම නැති අනික් හැම කෙනෙකුටම කර්මය ක්ෂය වුණාට පස්සේ තව මොහොතක්ව ජීවත් වෙන්න බෑ. මැරෙන්න ඕනේ. ඉතින් ඔය හાર્ඩ් ඇටෑක් කරවමියා කියලා මැරෙන්නේ කර්මක්ෂය මරණ. හිටි ගවම මැරල යනවා. එහෙම අවස්ථා එනවා. ඒ වගේම තමයි ඒක ආකාරයෙන් අපිට එන්න පුළුවන් උපත්ම්බක මේ උපපීලක කර්ම කියලා එක. ඒකෙන් අපි උප්පත්ති වශයෙන් ගෙනත් දුන කර්මයට තවත් අපි උප්පත්ති වශයෙන් ගෙනත් දුන කර්ම ඇති සත්‍යයකට ගහලා මරනවා. වද දීලා මරනවා. එහෙම එකක් කළොත් එහෙම අපිටත් ඒක එන්න පුළුවන් ප්‍රවෘත්ති විපාකයක් වශයෙන් සමහර වෙලාවට. මරණයේ හේතුකාරක ටිකක් ලඟුණාම අත්බැවකදී අර උපත්ම්බක වෙච්ච නැහැ උපපීලක වශයෙන් පළදින්න තිබිච්ච අර කර්ම වේගයක් උතෙන්ට ඇදිලා එනවා. වද දීලා මරපු නිසා වද විදලා මැරෙන්න එකක් හැදෙනවා විපාකයක් වශයෙන්. එහෙම අවස්ථාවක් ආවොත් අපිට වද විදලා මැරෙන්න වෙනවා. ඒතර එහෙම නැතුව යම්කිසි ආකාරයෙන් ස්වභාවයෙන්ම අර ආයුක්ෂය වෙලා ගියා කෙලවර වුණා. අපි එහෙම එකක් ඇදිලා ආවෙත් නැත්නම් එතෙන්ට හිටි ගම මැරලා යන්න පුළුවන් වද විඳින්න නැතුව. ඔය කාරණා දෙකමත් ඔහොම වෙනවා. ඉතින් ඒකට ප්‍රතිඵල ලබාගෙන සෝවාන් වුණා කියලා අකුරුදාගාමි වුණා කියලා අනාගාමි වුණා රහත් වුණා කියලා එහෙම හරියන්නේ නැහැ. ලෝතුරා බුදු වුණත් එහෙම කර්ම වේගියක් ඇදලා ආවා. එදා උන්වහන්සේ ලෝහිත පක්ඛාන්තික කියන රෝගය හැදිලා ඒ රෝගයෙන් ඊටාම දුක් වේදනා විඳලා සිද්ධ වුණා. සරියුත් හාමුදුරුවෝ අග්‍රශ්‍රාවකලා හිටියත් උන්වහන්සේටත් ලෝහිත පක්ඛාන්තික කියන රෝගය අන්තිමට ආවේ. ඒ රෝගයෙන් තමයි උන්වහන්සේ වේදනා දිලා අවසාන මොහොතේදී පිරිනුවන් පෑවේ. මුගලන් මහරහතන් වහන්සේට මව්පියන්ට පෙර කාලික තලපු පාප කර්මයක් දිලා ඒ අත්බැ වෙනෙම බොහෝම ඈත කාලික ඒකේ පාප කර්මයක් ප්‍රවෘත්ති වශයෙන් පළ දීලා ඒක ක්‍රියාත්මක කළා තමයි. හොරු ගහලා තල්ලා ඇට කුඩු වෙනකන් තල්ලා දාලා ගිහිල්ලා ඒ වේදනාවෙන් දුක් වෙදලා පිරිනුවන් පාන්න සිද්ධ වුණා. ඉතින් ඒ වගේ අවස්ථා බොහොම තියෙනවා. ඒ අවස්ථා ගැන සමහර වෙලාවට පෙන්නන පිළක්කය විඳපු අවස්ථා දුක් වේදනා විඳපු හැටි. ඔළුවට හරියට ඔය ලණුවක් දාලා ගැටයක් දාලා මේ තිරින්ගේ තද කරනවා කියලා ක්‍රමයක් තියෙනවා. ඒ තිරින්ගේ තද කරනවා කියන්නේ ලී කෑල්ලක් දාලා ගැටයක් වෙන්න කරකවනවා හිර කර කර. ලී කෑල්ල කරකවන්න කරකවන්න ලණුවට හිර වෙනවා. එතන කොච්චර වේදනාවක්ද? සමහරලාට කියනවා දැන් ඔය කවුද අනේ පිට සිටිතුමා හැම මරණාසන්න අවස්ථාවේදී විඳපු වේදනාව කියනවා. හරියට වරපටක් දාලා ওই විදිහට තිරින්ග කරකවන්නේ හිර කරනකොට මොලේ ඔළුව කොච්චර හිර වෙනවද? මයට අන්න එහෙම කැක්කුවක් එන ඔළුවේ. නිදහසේ මලේ නෑ. ඒ මැරිලා තිබුණේ ආකාරයේ. හරියට මේ ගෙරි කපන කැත්ත කියලා කියන හරක් මස් කපන ආයුධේ. ගෙරි කපන කැත්තක් අරන් බඩ පලනවා වගේ. මගේ බඩ ඇතුලේ පීඩනයක් දැනෙනවා. දැන් මෙහෙම අමාරුවෙන් තමයි හක් කරලා පණ ගි. පණ යන අවස්ථාව කිට්ටු වෙනකන් ওই දුක වේදලා තියෙනවා. සමහරවිට සසරිදි මොන හරි කරපු කර්මයේ වේගත් ඉන්න පුළුවන්. නමුත් ඒ ඇතින වේදනාවන් ඊළඟ උප්පත්තියට හේතු වෙන්නේ නැහැ. ඒ වේදනාව තියෙන්නේ මේ කය මැරෙන්නේ කියලා කය හිරිවැටෙනකන් විතරයි. මරණාසන්න මොහොත කිට්ටු වෙනකොට කොච්චර දුක් විඳ කායික වේදනා තිබුණත් මේ කයට හරියට නිර්වින්දනය කළා වගේ අවස්ථාවක් එනවා. ඊට පස්සේ කායේ වේදනාව දැනෙන්නේ නැතු වෙනවා. ඊට පස්සේ කායික වේදනාවෙන් නෙමෙයි මැරෙන්නේ. ඒ වේදනාව ඉවර කරලා. ඒ විලාසිතේ උපාදානීය කරපු යම්කිසි කර්ම වේගයක් තිබුණනම් ඒක භවයට හේතු වෙලා හිටන් ක්‍රියාත්මක කළා. ඒකෙන් පුනර්භවයක් හටගෙන ඒ භවයට යනවා. අර මරණ මොහොතේ නමුත් විඳ කායික වේදනාව සුළු වේලාවකින් යටපත් වෙලා යනවා මැරෙන්නේ ඉස්සෙල්ලා. ඒක කයත හරියට ඉරිවැටෙන ඉන්ජස්සනයක් ගැහුවා එකක් වෙනවා ඒ අවස්ථාවේ. ඊට පස්සේ කය මොනවා කියලා දැම්මත් කය කෑලි කැපුවා දැයින්නේ අර ඔපරේෂන් කරන නිසා සිහි නැති කළාවා. නව සිහි නැති කරපු කෙනා මැරිලා නැහනේ. ඒ වගේ මැරෙන්න යන බුද්ධලේ පොඩ්ඩක් අන්තිමට බලනකොට ඇත් දෙකත් පියවිලා කතා කරන්න කතා කරන්නේ නැහැ සද්ද නැහැ. හුස්ම නැව වැටෙනවා. ඔහොම ටිකක් වෙලා ඉඳලා නැහැ මැරෙනවා. අන්නේ හුස්ම විතරක් වැටෙනවා කතා කරන්නේ මොකුත් නැහැ කියන අවස්ථාව වෙනකොට හරියට සිහි නැති කරන්නේ වේතක් විඳ මිනිස්සයා වගේ. ඒ විලාට කායික කැක්කුවම මොකුත් නැහැ. ඉතින් අන්න එහෙම අවස්ථා එනවා. ඉතින් මරණාසන්න මොහොතේදී චුතිපටිසන්ධි වෙන අවස්ථාවේදී ඔය කායික කැක්කුම සම්බන්ධ නැතුව තමයි ඒක වෙන්නේ. මේ එහෙම ක්‍රම තියෙනවා. ඉතින් මේ අපිට ඕක ගැන විග්‍රහ කර කර අහහ හිටියට තේරුමන්නේ නැහැ. අනිත්‍ය දුක නැත වටහා ගන්න උත්සාහ කරන්න අසුබදී සුබයි කියලා හිතා ගන්න එපා. ඒක අසුබයි කියලා වටහා ගන්න මේ විදිහට දිනෙන් දිනම මේ විදර්ශනා පුරුදු කර ගන්න. යෝනිසෝ මනසිකාරය කිව්වෙත් ඔය ටික. එනිතින් නිත්‍ය සුඛ අත සුභ කියන අදහස් වැරදි ආකල්පය අහ කරලා අනිත්‍ය දුක්ඛ අනාත්ත අසුභ කියන ආකාරයෙන් දකින්න පුරුදු වෙනකොට හරියට දකින්නේ අර කියන යෝනිසෝ මනසිකාරී කියන්නේ තුනුවනින් මෙනෙහි කිරීම කියලාද කිව්වෙත් ඔන්න ඕකට. ඉතින් ඒක කර කර ප්‍රගුණ කරන්න ඕනේ මේ දහම් අහලා.